බොන්දු වේ පුතේ, සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය මගින් විකාශනය වන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි අද ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද දින පාඩම ඉදිරිපත් කරන මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හිඳලි කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ, මම අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ 17 වෙනි පාඩම. මොකද පාඩම? මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකික ජන ජීවිතය උපවත් වූ ආකාරය පිළිබඳ. එතකොට ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන අපේ රටට වැඩම කළා. ඒකට තමයි අපි කියන්නේ මහින්දාගමනය කියලා. එතන මහින්දාගමනයේ සිදු වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වෙනි වසරේ. ඒ කියන්නේ අපේ රටේ කාලේ රජකලේ දෙවන පෑතිස් රජතුමා, දෙවන පෑතිස් රජතුමාගේ පළවෙනි රාජ්‍ය වසරේ. ඒ වගේම දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ 18 වෙනි රාජ්‍ය වර්ෂයේ තමයි මහින්දාගමනය සිදු වුණේ. ඉතින් ඔබ දන්නවනේ මහින්දාගමනය සිදු වුණේ කොහොමද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කළා පොසොන් පෝය දවසේ. ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේර, බණ්ඩුක උපාසක කියන පිරිසත් සමග. ඉතින් මේ මහින්දාගමනය නිසා අපේ රටේ, කියන්නේ ශ්‍රී ලාංකික ජනතාවට බුද්ධ ධර්මයත් බෞද්ධ සංස්කෘතියත් ලැබුණානේ. ඒ තුලින් අපේ රටේ ජනතාවගේ ජන සමාජය, රාජ්‍ය පාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප, සිරිත් විරිත්, ඇදහිලි, පුද පූජා, විශ්වාස, සාර ධර්ම ආදිය වැඩි දියුණු වුණා. ඒ කියන්නේ අපි 10 පන්තිද ඉගෙන ගත්තනේ. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කළා, අපේ රටේ සංස්කෘතිය එකපාරටම වෙනස් කරන්න ගියේ නැහැ. මොකද උන්වහන්සේගේ දූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා තමයි අපේ රටේ ජනතාවට බුදුදහම අවබෝධ කරගැනීමේ හැකියාවක් ලැබුණේ. මොකද ඒ වගේම මහින්දාගමනයත් එක්කම ඉන්පස්සේ ටික කාලෙකින් සිදු වුණු දුමින්දාගමනයත් අපේ රටේ ජනතාවගේ සංස්කෘතියේ වෙනස්කමක් සිදු කරන්න හේතුවක් වුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා අපේ රටේ ජනතාවගේ ජීවිතය නව මන්පෙතකට යොමු කරන්න කැපකිරීමක් කළා තියෙනවා. ඉතින් බුදුදහමත් සංස්කෘතියත් අපේ රටට තහවුරු කරන්න මිහිඳු මහරහතන් වහන්සේ මනා සැලසුම්කරණයක්, කැපවීමක් වගේම ක්‍රියාකාරීත්වයෙන් කටයුතු කළා. ඒ වගේම තමයි දෙවන පෑතිස් රජතුමාගේ ආගමික උද්‍යෝගය, ඒ වගේම නොමද කැපකිරීම ආදියත් හේතුවෙන් තමයි බුදුදහම ඉක්මනින්ම ලාංකික ජනතාව අතර ප්‍රචලිත කරගන්න පුළුවන් වුණේ. ඉතින් අද සමාජයේ ජනතාව තුළ හොඳ බෞද්ධ සිරිතුරේ තිරුණේ බෞද්ධ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම කලින් තිබුණ ඇදහිලි, විශ්වාස ඒ එකපාරටම අයින් කරේ නැතුව මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රමයෙන්නේ. අපි 10 පන්ති ඉගෙන ගත්තනේ. ඒ කාලේ දෙවියන් ඇදහිීම වෙනුවට මිහිඳු මහරහතන් වහන්සේ දෙවියන්ට පින් දීමනේ. පර්වත ඇදහිීම වෙනුවට වෙහෙර වහන්සේට වන්දනා කරන්න කිව්වා. ඊළඟට ඔය ආකාරයෙන් විවිධ ඇදහිලිනේ. මියගිය අයට බය ඇදහිම් කර අයවට මියගිය ඥාතින්ද පින් දෙන්න කිව්වා. මේ ආකාරයෙන් ක්‍රම, කියන්නේ ගස් වැල් වලට වැඳුම් පිදුම් කරා. ඒකට සාකයක් අර්ථවත්ව හඳුනලා දෙන බෝධින් වහන්සේට වන්දනා මාන කරන්න කියලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ජනතාවගේ අර අවබෝධයෙන් තොරව තිබුණු ඇදහිලි විශ්වාස අර්ථවත් කරන්න මිහිඳු මහරහතන් වහන්සේ ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ඉතින් අපට මහින්දාගන්න ගමනෙන් ලැබුණු උතුම්ම දායාදය තමයි මොකද්ද? එපොදේ බුදු දහම. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් වහන්සේලා වැඩම කරයි කියලා අපි කිව්ව දෙවන පෑතිස් රජතුමාගේ කාලේනේ. දෙවන පැතිස්රත්තුමා මොහොතඩේ මේ ගිය වෙලාවේ කියලා ඔබ ඉගෙනගෙන තියෙනෝනේ. ඉතින් මෙන්න මේ පැමිණි පිරිසට නැත්නම් ධර්ම දූතයන් වහන්සේලාට වැඩවාසය කිරීම සඳහා දෙවන පැතිස් රජතුමා විසින් මහා මෙවුනාව පූජ කරා. ඉතින් මහා විහාරයේ ඉදිකලේ මෙන්න මේ පූජා භූමිය තුල. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ඒ ගොඩනැගිලි සිද්ධාස්ථාන පිහිටිය යුතු තැන්පිලි බඳ දෙවන පෑතිස් රජතුමාට පෙන්වලා දුන්නයි කියලා සඳහන් වෙනවා. ඉතින් මහා විහාරයට අයත් ගොඩනැගිලි තා කීපයක් තිබුණා. තංගුත්ත පිරිවෙන, කාලප්‍රාසාද පිරිවෙන ආදී නම් වලින් හඳුන්වන ගොඩනැගිලි කීපයක් තිබුණා. ඉතින් ලක්දිව ප්‍රථම තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානය, ඒ වගේම අධ්‍යාපනික, ආගමික, සංස්කෘතික වශයෙන් ඉටුකලේ විශාල මෙහෙවරක්. ඉතින්දුවේ පුතේ, බුදුදහම ලක්දිව පිහිටුවීම සඳහා අපේ රටේම උපන් කුල කුමරෙක් පැවිදි කළ උපසම්පදා කළ යුතුයි කියලා සඳහන් කරා. ඒ අවස්ථාවේදී අපේ රටේ විශ්ව ශාසනය පිහිටවීම සඳහා පැවිදි කරා කවුද? දෙවන පෑතිස් රජතුමාගේ බෑණනුවන් කෙනෙක් වුණු මහා අරිට කුමරු. මෙන්න මේ අවස්ථාවේදී මහා අරිට කුමරු ඇතුළුව කුමාරවරු 500ක් පැවිදි වුණා. මේ ඒ ආකාරයෙන් තමයි අපේ රටේ විශ්සු සමාජය ආරම්භ වුණේ. ඉතින් බුද්ධ ධර්මයේ ආරක්ෂාවත්, සංස්කෘතිය යහපැවැත්වත් යහපැවැත්ම තහවුරු කරගෙන විශාල සමාජ සංස්කෘතික මෙහෙවරක් සිදු වුණා මෙන්න මේ මහින්දාගමනය තුළින්. ඒ වගේම තමයි දුවේ පුතේ දුමින්දාගමනය තුළුත් අපේ රටේ සංස්කෘතිය නවමාන් පෙතකට යොමු වෙන්න හේතුවක් වුණා. මොකද්ද දුවේ පුතේ දුමින්දාගමනය කියලා කියන්නේ? මොකද්ද මේකෙන්? දඹදිව බුද්ධ ගයාවේ වැඩ සිටි ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රැගෙන මෙරටට වැඩම කිරීම. මොකද්ද දුමින්දාගමනය කියලා කියන්නේ? කවුද මේ වැඩම කරේ? දක්ෂිණ සාකාව සංගමිත්තා තෙරණින් වහන්සේ තමයි. දක්ෂිණ සාකාව ශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රැගෙන වැඩම කරේ. ඉතින් දෙවන පෑතිස් රජතුමා මේ ශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව ගිහිල්ලා පෙරහැරින් යුතුව ගිහිල්ලා මහත් ගෞරවයෙන් පිළි අරගෙන මහා මෙවුනා උයනේ රෝපණය කළා තියෙනවා. ඉතින් ඒ තුලින් අපේ රටේ බෝධිය පිළිබඳ සංස්කෘතියකුත් ආරම්භ වුණානේ. අපි දන්නවනේ දැන් ඔය දැනට බෝධි පූජා හැම පවත්වලා හරීම විශ්වාසයෙන් යුක්තව ජනතාව විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව බෝධි පූජා පැවැත්වීමට හේතුනේ මෙන්න මේ බෝධි ආගමන නැත්නම් දුමින්දා ගමනේ හේතුවෙන්. ඒ වගේම දුවේ පුතේ මේ බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා කුල 18ක නැත්නම් අටලොස් කුලය කියලා කියන්නේ ශිල්පීනුත් පැමිණියයි කියලා සඳහන් වෙනවනේ. එතකොට එහෙමනම් විවිධ කලාව ශිල්පවල නිපුණතා ඇති පිරිස් තුලින් අපේ රටේ කලා ශිල්ප පෝෂණය සඳහාත් විශාල මෙහෙවරක් සිදු වෙලා තියෙනවා. ඔබ දන්නවනේ සංගමිත්තා තෙරණේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ කවුද? නැගෙනියනේ. එතකොට මෙන්න මේ සංගමිත්තා මෙහෙණින් වහන්සේ නැත්නම් සංගමිත්තා තෙරණින් වහන්සේ අපේ රටට වැඩම කළේ මිහිඳු මාහිමියන්ගේ දෙවන පෑතිස් රජතුමාගේ ආරාධනාව ඇතුවනේ. එතකොට මෙන්න මේ දුමින්දාගම නැත්නම් සංගමිත්තා තෙරණියගේ වැඩම කිරීමේ ප්‍රධාන අරමුණ වුණේ විසුනේ ශාසනය පිහිටුවීමනේ. අර අරිට්ඨ කුමාරු පැවිදි වෙලා ඇතුළු කුමාරවරු 500ක් පැවිදි වුණාට පස්සේ විශ්වාසනේ පිහිටුවා. ඉතින් අනුලාභිසව ඇතුළු කාන්තාවන්ටත් පැවිදි වෙන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේට කාන්තාවන් පැවිදි කිරීමට අයිතියක් නැහැ. ඒ නිසා තමයි සංගමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම කිරීම සිදු වුණේ. එමනම් සංගමිත්තා තෙරණියගේ වැඩම වීමේ ප්‍රධානම අරමුණ තමයි භික්ෂුණී ශාසනය පිහිටුවීම. එහෙනම් අපේ රටේ භික්ෂු ශාසනය පිහිටුවා වගේම භික්ෂුණී ශාසනයත් පිහිටෙව්වා. කවුරු පැවිදි වෙලාද? අනුලාදේවිය ඇතුළු කාන්තාවන් පැවිදි වීම තුළින්නේ. එතකොට එහෙනම් කාන්තාවන්ට පැවිද්ද ලබා දීම, ඒ කියන්නේ භික්ෂුණී ශාසනය ඇති කිරීම අපේ රටේ කාන්තාවන් ලැබූ විජයග්‍රහණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, දේශීය බෞද්ධ කලාව ඇරඹෙන්නේ මෙන්න මේ මහින්දාගමනය සහ දුමින්දාගමනය පසුව. එතකොට අපට දැනටත් සමහර ඒවා නටබුන් දකින්න ලැබෙනුනේ විශේෂ කලා නිර්මාණවල. සමහර ඒවා දැන් නටමුන් නොවී තියෙනවා තියෙන වර්තමානයේ තවමත් අද දක්වා දිනුමෙන් පවතින මේ කලා ශිල්ප. එතකොට මේ මහින්දාගමනයේ හේතුවෙන් අපට ලැබුණා බුද්ධ ප්‍රතිමා. ඒ කියන්නේ අපි කිව්වේ කලා ශිල්පීන් තුලින් ඒ වගේ නිර්මාණ බිහි වුණා. බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා ආදී බිහි වුණා. ඒවට උදාහරණ හැටියට හඳුනන්න පුළුවන් අද දක්වා අනුරාධපුරයේ සමාධි පිළිමයනේ. ඒ වගේම ඔබ දැකලා තියෙන අනුරාධපුරයේ සමාධි බුද්ධ පිළිම වහන්සේනේ. ඒ වගේම තොළුවිල බුද්ධ පිළිමය, අවකන හිටි පිළිමය, පොළොන්නරුවේ ගල් විහාර ප්‍රතිමා, මේ අතර වඩාත්ම ප්‍රකට වෙන ප්‍රසිද්ධ වෙන ඒවා තමයි. ඉතින් දුවේ පොතේ අනුරාධපුරයේ වගේම පොළොන්නරුවේ දක්න ලැබෙන සුප්‍රකට ස්තූපනේ. ඔබ දන්නවනේ ස්තූප මොනවද? අපි හිතමු මොනවද ස්තූප ඔබ දන්නේ? වරුවන් මෙලිසෑය ආදී විවිධ ස්තූප ඔබට දැක ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ ස්තූප ආරම්භ වුණෙත් මහින්දාගමනයේ හේතුවෙන්. දුවල පුතාල දන්නවනේ මහින්දාගමනයෙන් පස්සේ ලක්දිව ඉදිවුණු මුල්ම ස්තූපය මොකද්ද කියලා? මොකද්ද ලක්දිව ඉදිවුණු මුල්ම ස්තූපය? තූපාරාමයනේ. තූපාරාමය නිදන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තමයි නිදන් කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අන්නේ වගේ විවිධ ස්තූප දකින්න ලැබුණා. ඒ වගේම විවිධ බෞද්ධ චිත්‍ර දකින්න ලැබුණානේ. වෙස්සගිරියේ හිඳගල වගේ ස්ථානවල බෞද්ධ චිත්‍ර දකින්න ලැබුණා. ඉතින් මේ ඔබ දන්න මේ බෞද්ධ චිත්‍රවලට බොහෝ වෙලාවට මේ මුල් වෙලා තිබුණේ බුදු සිරිත, ඒ වගේම බෝසත් සිරිත, ජාතක කතා, එහෙම මුල් වෙලා, ඒ කියන්නේ තේමා වෙලා නැත්නම් වස්තු විෂය වෙලා චිත්‍ර නිර්මාණය කරන්න හේතු වෙලා තිබුණේ බෞද්ධ ජනතාව බුදු දහමෙන් ජනතාවගේ හදවත් පෝෂණය වෙලා තිබුණු නිසා. ඒ කියන්නේ මේ චිත්‍රාදීනුත් බලාපොරොත්තු වුණේ ඒවා දැකලා ජනතාව තුළ ශ්‍රද්ධාව ජනනය කිරීම තමයි බලාපොරොත්තු වුණේ. ඒ වගේම තමයි විවිධ කලා ශිල්ප තවත් බිහි වෙලා තියෙන මුරගල, සඳකඩ පහන, කොරවක්ගල ආදී වශයෙන් ඒවා විවිධ චිත්‍ර මූර්ති කැටයම් ආදී, කියන්නේ විවිධ කලා ශිල්ප අපේ රටේ පෝෂණය වුණා, ඇති වුණා, ඇති වෙලා පෝෂණය වුණා මහින්දාගමනයේ හේතුවෙන්. ඒ වගේම දුවේ පුතේ මහින්දාගමන නිසා තවත් ලැබුණු ප්‍රතිඵලයක් තමයි අපේ රටට අක්ෂර මාලාවක් ලැබීම. එතකොට මහින්දාගමනයට කලින් අපේ රටේ පැවති අක්ෂරමාලාව මොන වගේ එකක්ද කියලා පැහැදිලි ප්‍රකාශයක් සඳහන් කරගන්න අමාරුයි. කොහොම වුණත් මහින්දාගමනයෙන් පස්සේ ඉන්දියාවේ පැවති බ්‍රාහ්මීය අක්ෂර ආදර්ශයට අරගෙන සිංහල අක්ෂරමාලාව සකස් කරයි කියලා පිළිගැනෙනවා. ඒ වගේම අපේ රට දේශීය අධ්‍යාපනය, සාහිත්‍ය සංවර්ධනය ආදිය සියල්ලක්ම සිදු වුණේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේම ත්‍රිපිටකය සඳහා සිංහලෙන් අටුවා සම්පාදනය කිරීමකු සිදු වුණා. මහා අටුවා, කුරුන්දි අටුවා, මහා පච්චරී අටුවා ආදී වශයෙන් ඒවැ කොටස් නම් කරලා තියෙනවා. කොහොම වුණත් සිංහල සාහිත්‍ය වගේම බුද්ධ ධර්මයේ පෝෂණයටත් හෙළ අටුවා සම්පාදනය කිරීම වැදගත් කාර්යභාරයක් ඉටු වුණා. ඒ වගේම අනුරාධපුරයේ යුගයේ පටන්ම ජාතක කතා, ධම්මපද කතා ආදී බෞද්ධ මූලාශ්‍රත් ඇති වුණා. ඒ තුලින් විවිධ ගද්‍ය පද්‍ය නිර්මාණත් බිහි වෙලා තියෙනවා. එතකොට වර්තමාන, කියන්නේ බොහෝ වෙට පැරණි යුගයේ ගද්‍ය පද්‍ය නිර්මාණ වලටත් බොහෝ වෙලාට මුල් වෙලා තිබුණේ බුදුගුණ ආදී. දැන් ඔබ දන්නෝ අරහම් බුදු ගුණ ඇසුරින් නිර්මාණ බිහි වෙලා තියෙනවනේ. පුරුෂ ධම්මසාරති ගුණ ඇසුරින් ආදී ඒ වගේ විවිධ බුදු ගුණ ඇසුරින් නිර්මාණ සාහිත්‍ය නිර්මාණ බිහි වෙලා තියෙනවා. එතකොට එමනම් ජනතාව තුළ අපි කිව්වේ කලින් කිව්වාගේ ජනතාවගේ හදවත බුදු දහමින් පෝෂණය වෙලා තිබුණ නිසා තමයි ඒ වගේ නිර්මාණ බිහි වුණේ. ඒ වගේම තමයි මේ නිර්මාණ කියවීම තුළ මේ සාහිත්‍ය බොහෝ වෙලාවට තිබුණේ කියවල රස විඳින පුළුවන් විදිහේ සාහිත්‍යයක්. ඒ තුළින් ඒව අසා සිටීම තුළින් ජනතාවගේ ශ්‍රද්ධාව ජනනය වුණයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ලංකාවේ රජ දරුවොත් බෞද්ධයන් විය යුතුයි කියලා පිළිගැනීමක් තිබුණා මහින්දාගමනයෙන් පස්සේ. එතකොට රජවරු බෝසතුන් ආදර්ශයටගෙන තමයි රජ කිරීම කරේ. එතකොට රජවරු දස රාජ ධර්මය, දස සක්විතිවත්, ඒ වගේම සතර සංග්‍රහ වස්තුෙන් යුත් වීම, සතර බ්‍රහ්ම විහරණයෙන් යුත් වීම, සතර අගති වලින් වැළකීම ආදීන් තොර වෙලා ධාර්මිකව රාජ්‍ය කරන්න හේතු වුණෙත් මහින්දාගමනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි. ඉතින් අපේ රටේ බුදුදහම අපට ලැබිච්ච විශිෂ්ට දායාදයක් හැටියේ බව මේකින් අපට පෙනී යනවා. ඒ වගේම අතීතයේ අපි කියන්නේ රජවරු ධාර්මික රාජ්‍ය කරයි කියලා. ඒතොර අතීතයේ හිටි රජවරු වර්තමානයේත් බොහෝ වෙලාවට රජවරු ඒ ආකාරයෙන් කටයුතු කරන දකින්න ලැබෙනවා. එතකොට අතීතයේ හිටි රජවරු බුද්ධ ශාසනයේ යහපැවැත්ම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළා තියෙනවා. මොකද රජතුමා සහ භික්ෂුන් වහන්සේලා අතර සමීප සබඳතාවයක් පැවතුණා. රජවරු විහාර ආරාම ඉදි කරලා දුන්නානේ. ඒ වගේම සමහරවිට දේපල පවරලා තියෙනවා පන්සලටනේ, විහාරස්ථානෙට දේපල පවරපු අවස්ථාත් තියෙනවා. විසුන් වහන්සේලාට අනුග්‍රහය ඒ ආකාරයෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනයේදී විසුන් වහන්සේලාගේ අනුශාසනාවත් වැදගත් කොට සලකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දුවේ පුතේ රජතුමා ධාර්මික රජෙක් වෙනවන රට ධාර්මික වෙන්න ඕන. රට ධාර්මික වෙන්න නම් මිනිස්සුන්ට ආර්ථිකය සමෘද්ධිමත් වෙලා තියෙන්න ඕනනේ. එහෙමනම් ආර්ථිකය සමෘද්ධිමත් වෙන්නත් රජවරු කටයුතු කළා තියෙනවා. මොකද රජවරු වැවුතානල දීම ආදිය තුළින් කොෂිකාර්මාන්තය දියුණු කරන්න කටයුතු කළා තියෙනවා. වෙළඳාම දියුණු කරන්න, විවිධ ධාර්මික ධනෝපායන මාර්ග දියුණු කිරීමට අවශ්‍ය කටයුතු ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම උපයන ධනය ධාර්මිකව වැය කිරීම පිළිබඳවත් ජනතාව සැලකිලිමත් වුණා බුදුදහම ලැබීමට පස්සේ. ඉතින් මහින්දාගමනයේ සිදුවුණු මුල්ම අවස්ථාවේ පටන් පන්සලේ ත්‍රිවිධ චෛත්‍ය ගොඩනගලා තිබුණා. මොනවද ත්‍රිවිධ චෛත්‍ය කියන්නේ? ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශක චෛත්‍ය. ශාරීරික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් නිදන් කරලා හදපු වෙහෙර වහන්සේ. පාරිභෝගික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පිටදුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, එවිනුවට බෝධීන් වහන්සේ පන්සල් තුල දකින්න ලැබෙන විවාගේ උද්දේශක චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා තනන ලද බුද්ධපිලිම වහන්සේ. ඉතින් දුවේ පුතේ අපිට වැදගත් මෙතෙන්දිත් මතක් කරගන්න, ඔබ පන්සල ගිල වන්දනාමාන කළ යුතු අනුපිළිවෙල තමයි ශාරීරික චෛත්‍ය කියන්නේ වෙහෙර වහන්සේ, පාරිභෝගික චෛත්‍ය කියන්නේ බෝධීන් වහන්සේ, ඊළඟ බුද්ධපිළිම වහන්සේ අනුපිළිවෙලින් තමයි අපි වන්දනා මාන කළ යුත්තේ. ඉතින් මේවා සමග මේ ත්‍රිවිධ චෛත්‍ය ඇතිවීම සමගම අපේ රටේ විවිධ තැන්වල මේ ආකාරයෙන් පන්සල් කියන්නේ විහාරස්ථානවල විහාරස්ථාන බිහි වුණා, ත්‍රිවිධ චෛත්‍ය ගොඩ නැගුණා. ඉතින් අපි කියවනේ මුල්ම බෝධි රෝපණය සිද්ධ වුණා කියලා. මහින්දාගමන ඊපස්තු උපාරාම දාගබේ ඇති වුණා කියන්නේ සකස් කරා. ඒ වගේ ඒව හේතුයෙන් විවිධ පූජෝත්සවත් අපේ රට තුළ ඇති වුණයි කියලා සඳහන් වෙනවා. ඉතින් අපේ රටේ ජනතාව චාම් සරල දිවි පැවැත්මත් ගත කරන්නත් පෙළඹුණා. ජනතාව බොහෝ වෙලාවට සාරධර්ම අගය කරමින් කටයුතු කරන්න පෙළඹුණා. ජනතාව සැදැහැවත්ව කටයුතු කළා. දානාදී පින්කම් පැවැත්වීම සඳහා ඒගොල්ලෝ බොහෝ රුචියක් දැක්වුවා. නිරන්තරයෙන්ම වෙහෙරේ බෝධි මළුව ආදී රැස්වෙලා විවිධ පුද සිරිත් පැවැත්වුවා. ඉතින් ජනතාව විතරනේ, රජ දරුව පවා මේවයි නිරතුණයි කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමේ, විවිධ සාරධර්ම ජනතාව තුළ ඇති වුණා. වැඩිහිටියන්ට සැලකීම, ආගන්තුක සත්කාරය, මව්පිය උපස්ථානය වගේ සිරිතුරෙත් ඇති වුණා. ඉතින් මෙන්න මේ සාරධර්ම අගය කරන මිනිසුන් පිරිසක් ඇති වුණා. සාමකාමී, දැහැමි, ඉතා ආදර්ශ ජීවිතයක් ගත කරන ජනතාව බිහි වුණා. ඉතින් මෙහෙම හේතු මේ වගේ තත්ත්වයකට පත් වුණේ බුදුදහම අපේ රටට ලැබුණු නිසා. එහෙමනම් දුවේ පුතේ, අපි කුඩා කල ඉඳලම මේ අපේ යුතුකමක් වෙන්නේ මෙන්න මේ මහින්දාගමනෙන් අපිට ලැබුණු දායාද ආරක්ෂා කිරීම. මොනවද අපිට ලැබුණු? ඒ කියන්නේ අපේ දේශීය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් අපේ සංස්කෘතිය ඉදිරියට රැක ගැනීමට අපි කැපවීමෙන් කටයුතු කළ යුතුයි. ඉතින් දුවේ පුතේ ඔබට මේ පාඩමේ සාරාංශය මම නැවතත් මතක් කරන්නම්. අපි කිව්වා මහින්දාගමනයේ සිදුවීමෙන් පස්සේ අපේ රටේ විශාල සංස්කෘතිය වෙනසක් ඇති වුණා කියලා. ඒ මහින්දාගමනය වගේම දුමින්දාගමනයත් ඒකට හේතු වුණා කිව්වා. ඉතින් මහින්දාගමනය නිසා අපට ලැබුණා බුදුදහම ලැබුණයි කියලා කිව්වා. ඒ වගේම භික්ෂු ශාසනය අරිට්ඨ කුමරු එතුළු කුමාරවරු 500 පැවිදීම තුළින් භික්ෂු ශාසනය ඇති වුණා කිව්වා. අපේ රටේ මහා විහාරයේ කේන්ද්‍ර කොටගත් ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක් ආරම්භ වුණා කිව්වා. ඒ වගේම සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ පැමිණීම නිසා ශ්‍රී මහබෝධීන් වහන්සේ අපට ලැබුණා. ඒ වගේම කලා කුල 18 කලා ශිල්පීන් ලැබුණ කිව්වා. ඒ වගේම අනුලාභිසව ඇතුළු කාන්තාවන් පැවිදි වෙලා භික්ෂුණී ශාසනය ආරම්භ වුණා කිව්වා. බුද්ධ ප්‍රතිමා බෝසත්ත්ව ප්‍රතිමා ආදී ඒ වගේම විශාල චෛත්‍ය ආදී දුණා කියලා කිව්වා. ඒ වගේම චිත්‍රමූර්ති කැටයම් ආදී ඇති වුණා කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි, අපි කිව්වා බ්‍රාහ්මී අක්ෂර ආදර්ශයටගෙන සිංහල අක්ෂරමාලාව සකස් වුණා කියලා. ඒ වගේම බුදුදහම ඇසුරින් විවිධ සාහිත්‍ය කෘති නිර්මාණ වුණා කියලා කිව්වා. ඊළඟට පාලකයෝ මේ බුදුදහම ඇසුරු කරගෙන ධාර්මික රාජ්‍ය පාලනයක් කරා කියලා කිව්වා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ජනතාව විවිධ වන්දනාමාන පුදසිරි ඇති කරගත්තා කිව්වා. ඒ වගේම ජනතාව තුළ උසස් සාර ධර්ම වර්ධනය වුණා කිව්වා. බෞද්ධ සංස්කෘතිය අනුව අපේ ජීවිතය සැඩගසා ගත්තා කිව්වා. එහෙනම් දුවේ පුත් අදට පාඩම අවසන් කරනවා. නැවත දිනක අපි වෙනත් පාඩමකින් අපි හමු වෙමු. එහෙනම් දුවේ පුතේ ඔබට ආයුබෝවන්, තෙරුවන් සරණයි. අද දවසේ පාඩම ඉදිරිපත් කළ මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හිඳලී කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති.